स्वभाव का अर्थ भी मैं हूँ।
करु कथा नायक मुनि मरवारी मा नमवेने दिन फेरवरु दहाय दक्वा पार्लमेंट व खालत बेवतिया योजना
हे अनुव फेब्रुवारी मास नमवेने दिन सभावे नमवेने दिन फेरवरु दहाय दक्वा सभाव खालती सभाव खालत बीमी योजना
गरु कथानायक तुमनी මෙම කල්ත බීම යෝජනාව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට බිහින් ස්තුතිවන්ත වෙනවා ආණ්ඩු විසින් පසුගිය කාලේ පුරා විවිධ කරුණු ආරම්භය ගැසට් චක්‍රලේඛ හා නිවේදන ගණනාවක් ප්‍රකාශයටපත් කරන ලැබ තිබේ ඒවා ජන ජීවිතේට සම්බන්ධ සමාජ ආර්ථික කරුණු වලට මෙන්ම පරිසරය ආදී විශේෂ ක්ෂේත්‍රයන්ට අදාළව නිකුත් කරලා දේවා වේ සාමාන්‍යයෙන් ආණ්ඩුවක් විසින් නිකුත් කරන ලද ඉහත ආකාරයේ බලාත්මක ලේඛන සම්බන්ධයෙන් प्रायोग क्रियात्मक नवीतिबे मेबदु वातावरण तुल जनतावतर व्याकुलात्यकतिवीतिबेन बेविन ඒ තත්ත්වයේ වහා නිරාකරණය විය යුතුයයි මෙම ගරු සභාවට යෝජනා කර සිටිමි ගරු කතානායකතුමනි මා මේ විවාදයට ප්‍රවිෂ්ඨ වෙන්න කලින් ඊයේ දිනේදී මේ පාර්ලිමේන්තුවේදී මා පෙන්වා දෙන ලැබුවා කටුවන ලංකා බැංකු සාකාවේ මිලියන 1150ක ණය මුදලක් DS ගුණසේකර සමාගමට නිකුත් කොට ඇති බව ප්‍රේ ණය මුදල ලබා දී තිබුණේ එළබෙන අයවැය ලේඛනයේදී සිගරට් මිලි උපකල්පනය මත DS ගුණසේකර සමාගමට රුපියල් මිලියන 3150ක ප්‍රිට් ලෝන් එකක් ඒ කියන්නේ බහඬ තොගය තමයි ගැරන්ටියට තියන්නේ ලංකා බැංකුව සතුව තිබෙන්නේ එම සිගරට් තොගය ගබඩා කරට තිබෙන ගබඩාවේ යතුර පමණයි ඒක තමයි ප්‍රිට් ලෝන් වල ක්‍රමය එතකොට ඒ හරහා තමයි මේක නිකුත් කොට තිබෙන්නේ ඒ නිසා මා ප්‍රශ්නේ නැගුවේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියද ඒ කියන්නේ ලංකා බැංකුව රජයේ ආයතනක් හැටියට ආණ්ඩුවේ සංවර්ධන ක්‍රියාදාමයට කෙසේද හිත කරවන්නේ මෙවැනි සිගරට් තොගයක් එක්රස් කර ගැනීම සඳහා කෝටි 315කට අධික ණය මුදලක් ලබා දීම. දෙක ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට පත් වී තිබෙන්නේ දුම්වැටි පරිහරණය අඩු කිරීම. හැබැයි එවැනි ප්‍රතිපත්තියක් තියෙන ආණ්ඩුවක් ලංකා බැංකුවේ ප්ලෙඩ් ලෝන් එකක් කරහා කෝටි 315ක සිගරට් තොග එක්රස් කර ගන්න ලබා දුන්නේ ඒයි. තුන්වෙනි කරුණ තමයි ගරු කතානායකතුනි මා මතු කරපු සිගරට් වැඩි විය හැක්කේ සිගරට් වලට බද්දක් පැනවීම හරහා එනිසේ බද්ද එන්න තියෙන බහණ්ඩාගාරයට ආ යුතු බද්ද ලංකා බැංකුව සහ DS ගුණසේකර කියන සමාගමේ එක්වි සිගරට් තොග එක්රස් කොට එම සමාගමට ලබා ගැනීම සඳහා දරන ලද ප්‍රයත්නේ ඒ තමයි මම පෙන්눔 කරලා තිබුණේ ඒ කරුණ එකින් එක මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා මේ කරුණ අසත්‍ය නම් ගරු මුදල් අමාත්‍යතුමා මහින්ද රාජපක්ෂ ගරු අගමැතිතුමා විශේෂම කටුවන එතුමගේ දිස්ත්‍රික්කයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලංකා බැංකු සාකාවක් ඒ වගේම එතුමා දන්නවා එම සමාගමේ වර්තමාන හිමිකරු මුදිත එතුමා නිරන්තරයෙන් එතුමගේ වාහනේ හිට මෙට යන කෙනෙක් ඒ වගේම පුල්මුඩේ කණිජවැලි සංස්ථාවේ සභාපතිවරයා අනුරාධපුරේ ගියාට පස්සේ නතර වෙන ගෙදර සමහර ඇමතිවරු කොළඹ ඔහුගේ ගෙවල් වල තමයි නතර වෙලා හිටියේ මා අවශ්‍ය නම් කියන්න ඒ නිසා ගරු කතානායකතුමනි මුදිතගෙනුත් අහලා ලංකා බැංකුවිනුත් අහලා කංචන රත්නත්තිගිනුත් අහලා මේ පාර්ලිමේන්තුවට ගරු මුදල් අමාත්‍යවරයා හෝ රාජ්‍ය අමාත්‍ය කබ්‍රාල් මෙතුමා මේ පාර්ලිමේන්තුවට පිළිතුරක් ලබා දෙවි කියලා මා බලාපොරොත්තු වෙනවා ඒ නිසා මා කියන ලද එක මා දැක්කේක මන්ත්‍රීවරයෙක් කවුද කියලා මා නම දන්නේ නැහැ කෑ ගහා තියෙනවා මා බොරුවක් කිව්වා කියලා මා කියලා තිබෙන්නේ සත්‍යය ඊළඟ ගරු කතානායකතුමනි මා මේ විවාදයට අවතීර්ණ වෙනවා නම් පෞගේ කාලේ පුරාවටම ආණ්ඩුව තමන්ගේ තීන්දුව තීරණ විවිධ ගැසට් තරහා චක්‍රලේඛන හරහා සමහර පොරොන්දු හරහා සමහර ප්‍රකාශයන් හරහා මේ සභාවට ඉදිරිපත් කළා තිබෙනවා. මේ ගැසට් නිවේදනයේ චක්‍රලේඛනයේ ප්‍රකාශයන්වල සමහර ඒවා ගරු කථානායකතුමනි මේ පාර්ලිමේන්තුව විසින් අනුමත කොට දී තිබෙන පනත්වලට පටහැනි. ඒ පටහැනිව කටයුතු කරමින් තමන්ගේ ඉතාම සමීප කුළුපඟ ජාවාරම්කරුවන් කීප දෙනෙකුට අයිතු ධනය උත්පාදනය කිරීම සඳහා මෙම ගැසට් නිවේදනයට ගසා තිබෙන බව ඔප්පු කළ හැකියි. ඒ වගේම සමහර ප්‍රකාශයන් මයව පසුව ගන්නම්. ඒවා ඒ නිශ්චිත මොහොතේ සමාජයේ සිදුවෙන අවධානයන් විනතකට යොමු කිරීම සඳහා කරන ලද ප්‍රකාශය. සමහර පොරොන්දු ජනතාව රැවටීම සඳහා ලබා දෙන ලද පොරොන්දු. ඒ නිසා ගරු කථානායකතුමනි මේ ගැසට් නිවේදන සහ මේ චක්‍රලේඛන පිළිබඳව මා ඒ අනුව කරුණු ඉදිරිපත් කරන්න. පළමු ගැසට් නිවේදනයේ තමයි ගරු කථානායකතුමනි මා ගන්නේ මේ පොල්තෙල් වල බද්ද පිළිබඳ පනවා තිබෙන ගැසට් නිවේදනය. විශේෂම ගරු කථානායකතුමනි මුදල් අමාත්‍යවරයාට බලය ලබා දී තිබෙනවා 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත අනුව බද්දක් පැනවීමට. ඒ අනුව මුදල් අමාත්‍යතුමා 2026 වෙනි මාසේ 26 ජූනි මාසේ 26 වෙනිදා අදූෂිත පොල්තෙල් සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 150ක බද්දක් පනවනවා. කවද්දද? ජූනි 26. හැබැයි ඒ පනතේම ගරු කථානායකතුමනි ඉතාමත් වැදගත් වගන්තිය සටහන් කොට තිබෙනවා. තුන්වන වගන්තිය යටතේ කරනු ලබන කිසිම නියමයක්, එම නියමය කරනු ලැබූ දින සිට දින 30ක් ගතවනතුරු සංශෝධනය කිරීම හෝ වෙනස් කිරීම නොකළ යුත්තේය. මේ විශේෂ වෙළඳ බදු පනත යටතේ යම් නියමයක් යම් භාණ්ඩයක් බද්දක් පනවනවා නම් ඒ මාසයක් යනතෙක් සංශෝධනය කළ නොහැකි. හැබැයි ඒ අගමැතිවරයාම, ඒ මුදල් අමාත්‍යවරයාම ජුනි මාසයේ 7 මාසයේ 10 වෙනිදා, ඒ කියන්නේ ජුනි මාසයේ 26, ජුලි මාසයේ 10 කියන්නේ සති දෙකක් ඇතුළත නැවත ගැසට් නිවේදනයක් ගහනවා. මොකක් සඳහාද? ඒ ගැසට් නිවේදනයේ ගරු කථානායකතුමනි එතුමා කියනවා පොල්තෙල් වලට රුපියල් 150කට පවරා තිබෙන බද්ද මේ විදිහට කියනවා. පොල්තෙල් සඳහා අදාළ වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්දෙන් කිලෝග්‍රෑමයකට රුපියල් 25ක් අත්හරින ලැබිය යුතු බවට මේ නියම කරුණු ලැබේ. ඉතින් 150ක බද්දක් ගහලා 125ක් අත්තරනවා කියලා නැවත දින 14ක් ඇතුළත බද්දක් ගහනවා, සංශෝධනයක් ගහනවා. වෙළඳ පනත අනුව මේක සංශෝධනය කරන්න බෑ දින 30ක් යනතෙක්. ඇයි දින 14ක් ඇතුළත රුපියල් 150 පොල්තෙල් වල බද්ද රුපියල් 125 දක්වා අඩු කරේ? එය පනතට පටහැනි. මේ පාර්ලිමේන්තුවට කියන්න ඕන. ඒ විතරක් නෙවෙයි ගරු කථානායකතුමනි, නැවත දෙසැම්බර් මාසේ 15 වෙනිදා චක්‍රලේඛනයක් නිකුත් කරනවා මුදල් අමාත්‍යංශයේ අග්‍රාමාත්‍යවරයා මුදල් ඇමතිවරයා හැටියට මේ පනත යටතේම මේ සංශෝධන දෙකම අයින් කරලා 125ට කරනවා කියලා. ඒ දෙසැම්බර් මාසේ පළවෙනි 15 වෙනිදා වළංගුයි කියනවා. හැබැයි ගරු කථානායකතුමනි දෙසැම්බර් මාසේ 14 වෙනිදා එක්තරා සමාගමක්, මා සමාගම පසුව කියන්නම්, මෙට්‍රිටොන් 7000ක පොල්තෙල් සහ තව කුඩා සමාගම් දෙකක් මෙට්‍රිටොන් 300කට ආසන්න පොල්තෙල් ප්‍රමාණයක් දෙසැම්බර් 14 වෙනිදා නිදහස් කරගන්න. මොකද්ද කරේ? අර 125ට වෙනස් කරන ලද බද්ද දෙසැම්බර් 14 වෙනිදාට උපයෝග කරගන්න. ඊට පස්සේ ජූලි මාසේ 10 වෙනිදා නිකුත් කරන ලද රුපියල් 25 බැහැර කළ යුතු කෙනත් උපයෝග කරගන්න. උපයෝග කරගන්න රුපියල් 100ට අයින් කරගන්නවා වෙළඳ පොලි විල්මා ආයතනයේ. මෙට්‍රිටොන් 7000ක් ඔහුගේ සාමාන්‍ය අනිත් පොල්තෙල් ආනයන කරුවන් රුපියල් 125 බද්ද වෙනකොට විල්මාට විතර රුපියල් 100ට දෙසැම්බර් 14 වෙනිදා බදු වලින් නිදහස් කරගන්නවා. ඒ කියන්නේ රුපියල් 1000 වැඩි කිරීම සමාන 1000 වැඩි කිරීම, ඒ කියන්නේ මෙට්‍රිටොන් 1000යි එන 7000 වැඩි කිරීම 1000 වැඩි කිරීම 25. ඒ කියන්නේ මිලියන 175ක අයිතු ලාභයක් දෙසැම්බර් 14 වෙනිදා ලබා ගන්නවා. ඒ නිසා ගරු මුදල් අමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවට පිළිතුරක් ලබා දිය යුතුයි. ජුනි මාසේ 26 වෙනිදා 150ක් කරන ලද බද්ද ජුලි මාසේ 10 වෙනිදා මාසයක් යනතෙක් සංශෝධනය කිරීමට ඉඩකඩ ලබා නොදිය තිබියදී ඇයි දවස් 14ක් ඇතුළත පනතත් උල්ලංඝනය කරමින් සංශෝධනය කරේ කියන එක මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. ඊළඟ රු කථානායකතුමනි තව ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කරා. ඒ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන්නේ ගරු කථානායකතුමනි පතල්ලා ඛනිජ ද්‍රව්‍ය පනත අනුව 1992 අංක 35 දරන මේ පාර්ලිමේන්තුව සම්මත කරලද පතල්ලා කනිද්‍රව්‍ය පනතක් තිබෙනවා. ඒ පනත අනුව ගරු කතානායකතුමනි මේ පනතේ 25 වෙනි වගන් 26 වෙනි වගන්තිය අනුව කියනවා කිසියම් තැනැත්තෙකු විසින් කනිද්‍රව්‍ය සඳහා ගවේෂණ කිරීම, පතල් කැණීම, ඒවා ප්‍රවාහන කිරීම, සකස් කිරීම, වෙළඳාම් කිරීම, අපනයන කිරීම කියන තත්කාර්යන් සඳහා බලපත්‍රයක් අවශ්‍යයි. ඒ කියන්නේ වැලි ප්‍රවාහනය සඳහා, පස් ප්‍රවාහනය සඳහා බලපත්‍රයක් අවශ්‍ය බව සඳහන් කොට තිබෙන්නේ පනතෙන්. ඒ නිසා වැලි සහ පස් සඳහා ප්‍රවාහන බලපත්‍ර අයින් කරනවා නම් ඒ අයින් කළ හැකි වන්නේ පනත සංශෝධන කිරීමෙන් පමණයි. ඒ නිසා මේ පනත අනුව තමයි ඛනිද්‍රව්‍ය ගවේෂණ කිරීම, කැණීම් කිරීම, ගොඩ දැමීම, ප්‍රවාහන කිරීම, වෙළඳාම අපනයන කිරීම සියල්ලට බලපත්‍රයක් අවශ්‍යයි. හැබැයි මේ බලපත්‍රය අයින් කරන කොහොමද අයින් කරන්නේ? එස් එම් චන්ද්‍රසේන එවකට පරිසර අමාත්‍යවරයා මෙහෙම කියනවා. එතුමා කියනවා ගරු කතානායකතුමනි මේ දෙරණ නාලිකාවේ එනිසා 100% සුවර්. අදින් පස්සේ වැලි ප්‍රවාහනය කරන්න අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලපත්‍ර අවශ්‍ය නැතයි කියලා තීන්දුව කළා. කොහොමද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට පනතකින් දීලා තියෙන බලයක් උල්ලංඝනය කරන්න බලය දීලා තිබෙන්නේ? ඔහු කියන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තීන්දුව කරාලු අදින් පස්සේ. අර එතුමා අර බදුල්ල ගම්මානයකට ගිහිල්ලා කිව්වනේ ගරු කතානායකතුමනි ඔහුගේ වචනය චක්‍රලේඛණය කියලා. ගරු කතානායක ඒවා ඉති ගල් යුගයේ. ඒවා ඉති නැ ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්ට සම්පන්න යුගයේ. ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්ට සම්පන්න යුගයක ඒ කාලරාම් නීතිරාම් මේ පාර්ලිමේන්තු විසින් ජනතාව විසින් තෝරාපත් කරලාද නියෝජිත ආයතනවලින් තෝරාප සම්මත කොට තිබෙනවා. හැබැයි මේ කැණින් බලපත්‍රය අයින් කරන්න ඒක අනුව. ඒ අනුව මොකද කරන්නේ? ඒ අනුව ගරු කතානායකතුමනි පොලිස්පතිවරයාට සභාපති භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යංශි අනුර වල්පොල මෙහෙම ලිපියක් යවනවා. ඒ ලිපිය කියන මෙහෙම 2026 වෙනි මා දින සිට බල පැවැත්වන පරිදි 2026 1 දින සිට බල පැවැත්වන පරිදි ඉදිරියට නැවත දැනුම් දෙනතුරු ඛනිජ ප්‍රවාහන සඳහා අවශ්‍ය වන ප්‍රවාහන බලපත්‍ර ක්‍රමයේ తాවකාලික ඉවත් කිරීමට ක්‍රියාකරන ලෙස ගරු පරිසර සහ වනජීවි සම්පත් අමාත්‍යතුමා විසින් 2026 5 වෙනි දින මා වෙත දුරකථනයෙන් අමුතු මද්දී උපදෙස් ලබා ඇත. ඒ කියන්නේ රටේ 50 සම්මත කරන මේ පාර්ලිමේන්තුව. හැබැයි භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශ සභාපතිවරයා පොලිස්පතිවරයාට එවන නියෝගයක් ඇමතිවරයා දුරකථනයෙන් කතා කරලා මේව අයින් කරන්න කිව්වා. ඒ නිසා මෙතෙක් පස්සේ පරීක්ෂා කරන්න එපා කියලා. මේ ඉඩ හදලා දුන්නේ කාටද? මේ සාමාන්‍යයෙන් ගමක තමගේ කුඩ අත්විවරම තමගෙනීම සඳහා ඔය කියන වැලිට ටැක්කරයක් වැලි කියුබ් එකක් දෙකක් ගොඩ දා ගන්න අයට නෙවෙයි. මේ ඉඩ හදලා දුන්නේ තමගේ ගෙපල පුරවා ගැනීම සඳහා තමගේ වත්තේ කෙලවරකින් පස් කූඩයක් දෙකක් කපා ගන්න මිනිසුන්ට නෙවෙයි. මේ ඉඩ හදලා දුන්නේ කාටද? මේ රටේ පරිසර විනාශයට වග කියන මහා පරිමාණ වැලිසා පස් ජාවාරම් කරුවන්ට සමහර අය පාර්ලිමේන්තු නියෝජනය කරනවා. සමහර අය ගරු සභාපති ගරු කතානායකතුමනි සංස්ථාවල සභාපති ධුරව බවනවා. සමහර අය පළාත් සභාවල മന്ത്രി ධුරව බවනවා. වැලි තොටපොළ වල අයිතිකාරය, පස් තොටපොළ වල අයිතිකාරය. ඒගොල්ල තමයි වැලි ගොඩ දාන්නේ. ඒගොල්ල තමයි පස් කපන්නේ. දැන් මේ පනතෙන් තිබු බලය සංශෝධනය කරේ කුමටද? ජනතාව වෙනුවෙන්ද? නෑ ගරු කතානායකතුමනි, එය සංශෝධනය කරලා දුන්නේ අන් කවරකටවත් නෙවෙයි, වැලි ජාවාරම් කරුවන්ට සහ පස් ජාවාරම් කරුවන්ට. ඒ නිසා පනත උල්ලංඝනය කරමින් පනතේ තියෙන බලතලවලට පටහැනිව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් මත පදනම්ව එස් එම් චන්ද්‍රසේන අමාත්‍යවරයාගේ දුරකථන මතුමට අනුව මේ බලපත්‍ර ඉවත් කිරීම නීති විරෝධී, මේ ජාවාරම් කරුවන්ට දොරටු විවෘත කිරීම. ඊළඟරු කතානායක තුන්වෙනි සංශෝධනය පොල් පිළිබඳ ගැසට් එකක් ගැහුවා. ලංකාවේ පළවෙනි වතාවට පොල් පිළිබඳ ගැසට් එක ගහලා කිව්වා පොල් මිල එළ යනවා. ඒ නිසා මේ පොල් මිල පාලනය කරන්න ඕන. පොල් මිල පාලනය කිරීම සඳහා පොල් වල ප්‍රමාණය අනුව වට ප්‍රමාණය අනුව මිල තීරණ කරනවා කිව්වා. ඒ අනුව කිව්වා ගරු කතානායක මතුනේ වට ප්‍රමාණය අඟල් 13ට වැඩි පොල් රුපියල් 70යි, වට ප්‍රමාණය අඟල් 12යි 13යි අතර ගෙඩියක් රුපියල් 65යි, වට ප්‍රමාණය 12ට අඩු ගෙඩියක් රුපියල් 60යි කියලා. ඒ කියන්නේ වට ප්‍රමාණය අනුව කිව්වා අඩිවලින්. ඊට පස්සේ පාරිභෝගික අධිකාරියේ කවුද අපේ ජෙනරාල් මේජර් ජෙනරාල් සාන්ත දිසානායක මැතිතුමා කිව්වා අපි වටලනවා මීට වඩා වැඩි මිලට පොල් විකුණන අය කිව්වා. දැන් මොකද තියෙන්නේ? අපේ රටේ තියෙනවා ගරු කතානායකතුමනි 1995 අංක 35 දරන මිනුම් මේකක ප්‍රමිති සේවා පනත. මේ පනත අනුව අප රට පිළිගන්නලද මිනුම් මේකක මොනවද? මොහු කියන්නේ අඟල් 13ට වැඩි පොල්. අඟල් 12ක් වට ප්‍රමාණය අඟල් 12ක් 13ක් අතර පොල්. අඟල් 12ට අඩු පොල්. ගරු කතා නැගිටින අපේ ප්‍රමිති 50 අපේ රටේ පිළිගත් මිනුම් මේකකේ තමයි දිග මැනීම සඳහා මීටර. එනිසා අඩි වලින් ගැසට් ගහලා අධිකරණ නඩුවක් දාන්න බෑ. රාත්තල් වලින් බර කිරලා ඒ බර තිබෙන්නේ නැහැ කියලා අධිකරණ නඩුවක් දාන්න බෑ. අධිකරණ නඩුවක් දාන්න පුළුවන්කම තිබෙන ගරු කතා නැගිටුනි. පාන් රාත්තලක අද බර තියෙන කියලා තියෙන ග්‍රෑම් 450යි. රාත්තලයි කියලා නෙවෙයි. ඒ වයිති ටිකක් 70 දශකයේට. අද පාවිච්චි කරන්න මෙට්‍රික් මිනුම් මේකක. ඉතින් මෙට්‍රික් මිනුම් මේකක තමයි පනතෙන් අපි සංශෝධන කළා දීලා තියෙනවා. ඒතර ගරු කතා නැතුනේ පනතෙන් සංශෝධන කළා දීලා තිබෙනවා වට ප්‍රමාණය, දිග ප්‍රමාණය, මෙනුක මිනුම් මේකකේ. මිනුම් මේකකේ මීටර. හැබැයි ජෙනරාල් සාන්තිසානා ගැසට් ගන්නවා පොල් වලට අඟල් වලින්. මොනවද මේ? අඩුමතරේ පනතක් කියවන්න කියන්නේ. මේජර් ජෙනරාල් යුද්ධයට කරන්නේ නැති. හැබැයි මේජර් ජෙනරාල් පොල් විකුණන්න යන්න එපා. මම කියන්නේ ඉතරයි. හරි කතා නැතුමනි. ඒක ව්‍යාපාර වැඩක්. එනිසා මම දැනගන්න කැමති ඒව ඒ විතරක් නෙවෙයි. දැන් මීටර් වලුත් අඟල් වලුත් ඒ මිලටත් නැහැ. එනිසා මම එකයි කියන්නේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ කඩදාසිත් මේ සඳහා යන තීන්තත් මුද්‍රණ රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ වියදමත් මේ කිසි පළක් නැති ගැසට් වලින් වියදම් කරන්න එපා කියලා මම ආණ්ඩුවට කියනවා. ඊළඟ කරු කතානායකතුමා ඊළඟ නික ඔබතුමාට මතක ඇති සාමාන්‍යයෙන් අපේ රටේ රාජ්‍ය වැඩ කරන රාජ්‍ය සේවකයින්ට උත්සව අත්තිකාරමක් ලැබෙනවා. ඒ ජනවාරි පළවෙනිදට ලබා ගත හැකි, සමහරට අවුරුද්දට ලබා ගත හැකි, කතෝලික භක්තිකයන් නත්තලට ලබා ගත හැකි, හින්දු භක්තිකයන් තයිපොංගල් වලට ලබා ගත හැකි. එය අත්තිකාරම් මුදලක් ලැබෙනු පොලී රහිතව මාස 10ට සමාන වාරික වලින් කපා ගන්නවා. එය අපේ රටේ උත්සවයක් සඳහා සාමාන්‍ය රාජ්‍ය සේවයේ යෙදුණු අයට අතිරේක මුදලක් උපයා ගැනීම සඳහා තිබුණු අවස්ථාවක්. හැබැයි ගරු කතානායකතුමනි, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ජේජේ රත්නසිරි මහතා ගැසට් නිවේදනයක් දාලා අමාත්‍යංශ ලේකම්වරුන්ටයි ආයතන ප්‍රධානීන්ටයි දැනුම් දෙනවා. මෙහෙම නත්තල් සහ නව වසර උදාවස් සමග එළබෙන උත්සව සමයේ වෙනුවෙන් රජයේ සේවකයන් සඳහා මාසකට 0.625 පොලියකට මාස 10කට ගෙවීමට පරිපූර්ණ උත්සව ණය මුදලක් දෙනවා කියලා. ණය මුදලක් මෙතර කල් තුනේ ණය මුදලක් නෑ පොලී රහිතව. හැබැයි මාසකට 0.625 ඒක අවුරුද්දට ගත්තොත් 0.75. ඒ කියන්නේ මෙතෙක් කල රාජ්‍ය සේවකයන්ට ලැබුණා උත්සව අත්තිකාරම පොලී රහිතව සමාන වාරික 10කින් තමගේ මාසික පඩියෙන් කපා ගන්න. ඒ වෙනුවට ආණ්ඩුව කිව්වා 0.75ක ණය මුදලක් දෙනවා කිව්වා මාස 10ෙන් කපා ගන්න. ඒක ගත්තද පෞද්ගලික අංශයක් දෙනවා. ගොඩාක් කට ගත්තේ නැහැ. ගත්තේ නැහැ විතරක් නෙමෙයි කතා නැකතුමු. මේ චක්‍රලේඛනේ ගියාට පස්සේ මාගව තිබෙනවා මේ චක්‍රලේඛට අනුව ඉල්ලුම් පත්‍රේ පුරවන්න ඕන මහජන බැංකුවේ ඉල්ලුම් පත්‍ර. මේක තමයි මේ චක්‍රලේඛට අනුව මහජන බැංකුවේ මේ ණය මුදල සඳහා පිරවිය යුතු ඉල්ලුම් පත්‍රය. ඒ ඉල්ලුම් පත්‍රය මොකද්ද කියන්නේ? කෙසේ වෙතත් ණය මුදල පොරොන්දු ප්‍රකාරව ගෙවන්නේ නම් බැංකුවේ අභිමතය පරිදි අදාළ පොලිය 9.5 බැගින් අය කිරීමට නීත්‍යානුකූලව ඇති බව පිළිගනිමි. ක්ලස්සම් කරන්න ණය ගන්න කෙනා. දැන් මොකද ආණ්ඩු කියන්නේ 7.5 දෙනවා කියන්නේ. හැබැයි මහජන බැංකුව මොකද්ද තමන්ගේ ණය ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය කියන්නේ? ඒ ණය ලබා ගැනීම සඳහා තියෙන ඉල්ලුම් පත්‍රේ ගරු කතානායකතුමනි, මහජන බැංකුවෙන් කියනවා ණය නියමාකාරයෙන් ගෙවන්නේ නම් 9.5 පොලියක් පවා අය කිරීමට බැංකුවට නීත්‍යානුකූල අයිතියක් තියෙන බව පිළිගනිමි කියලා තමයි ණය මුදල ගන්න ඕනකම තිබෙන්නේ. එනිසා මොකද්ද මේ චක්‍රලේඛන නැති ඵලය? ඒකෙන් සිද්ධ වෙච්ච දේ තමයි පොලී රහිතව ලැබිච්ච උත්සව අත්තිකාරමට 7.5 පොලියක් තීන්දු කරා. ඒ විතරක් නෙවෙයි මහජන බැංකුව කිව්ව එක 9.5 අභිමතය පරිදි කටයුතු කරන්න පුළුවන් කියලා. ඒ නිසා මේ චක්‍රලේඛන වලින් ඇති ඵලය කුමක්? ඊළඟ කරු කතානායකතුමනි, අපබ්‍රංශම චක්‍රලේඛන ගණනාවක් ගැව්වා හාල් මිල පිළිබඳව. සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ රටේ අවුරුද්දකට තියෙන කන්න දෙකයි යල මහ වියස්සන දෙකයි ඉන්නේ. හැබැයි අපේ රටේ අවුරුද්දකට ගරු කතානායකතුමනි හාල් වලට ගැසට් 5ක් ගැව්වා. කන්න දෙකයි ගැසට් 5යි. මොකද්ද මේ? ඉස්සලම ගැසට් එකක් ගැහුවා ගරු කතානායකතුමනි 2019 12/19 ගහලා කිව්වා සම්බ කිලෝ එකක් රුපියල් 90යි, නාඩු කිලෝ එකක් රුපියල් සමාවෙන්. සම්බ කිලෝ එකක් රුපියල් මා කිලවරි ඉඳන් එන්න ගරු කතානායකතුමනි අලේසි 2019 සම්බ කිලෝ එකක් රුපියල් 98යි කිව්වා, නාඩු කිලෝ එකක් රුපියල් 98යි කිව්වා. ඊට පස්සේ තව මාස කීපයකින් නැවත කැසට් එකක් ගහලා කියනවා. නැවත කැසට් එකක් ගහලා කියනවා ගරු කතානායකතුමනි සම්බ කිලෝ එකක් රුපියල් 90යි නාඩු කිලෝ එකක් රුපියල් 90යි කියනවා. ඊළඟ ගරු කතානායකතුමනි ඒ කැසට් එක ගන්න 4 වෙනි මාසේ 10 වෙනිදා 2020 අවුරුද්දේ. ඊළඟ ගරු කතානායකතුමනි මේ මාසේ 28 වෙනිදා තව කැසට් එකක් ගහනවා. ගහලා කියනවා සම්බ කිලෝ එකක් රුපියල් 98යි නාඩු කිලෝ එකක් රුපියල් 90යි කියනවා. ඊළඟ තව කැසට් එකක් ගහනවා ගරු කතානායකතුමනි 2021 වෙනි මාසේ 4 වෙනිදා ගහලා කියනවා සම්බ කිලෝ එකක් රුපියල් 94යි නාඩු කිලෝ එකක් රුපියල් 92යි සුදු කැකුළු හාල් කිලෝ එකක් රුපියල් 89යි කියලා. ද සුදු කැකුළු රුපියල් 89යි නාඩු රුපියල් 92යි සම්බ රුපියල් 94යි. කොහෙද තියෙන්නේ? මේ කවුද මේ ගහන්නේ? මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක. දැන් මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මේ පාර්ලිමේන්තුවට වාර්තාවක් දෙන්න. කොතනද 89ට සුදු කැකුළු තියෙන්නේ? කොතනද රුපියල් 97ට සම්බ තියෙන්නේ? කොතන රුපියල් 92කට නාඩු තියෙන්නේ? මේ ගැසට් එක ගැහුවට පස්සේ බන්දුල ගුණවර්ධන ගියා අමාත්‍යවරයාගේ දඹුල්ලට ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයාත් එතන හිටියා මට මතකයි. ඒ වෙලාවේදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියනවා තව මේ දෙසැම්බර් මාසේ යන්නේ. දෙසැම්බර් මාසේ ගිහිල්ලා කියනවා තව සති දෙකකින් ගොයම් කපනවලු. එතකොට හාල් මිල අඩු වෙයිලු. ගරු කතානායකතුමනි දෙසැම්බර් මාසේ මුල තමයි මහවැලි කලාපේ වගා කරේ. මහවැලි කලාපේ යන්තම් නේද ගොයම් පැල මතු වෙලා තියෙනවා. බන්දුල ගුණවර්ධන කියන සති දෙකෙන් අස්සන්න ලෙනවලු. ඉතින් එහෙම වෙන දැමතුරු තමයි ලංකාවේ ඉන්නේ. ඉතින් දැන් මම අහනවා මේ ගැසට් වලින් ඇති ඵලය මොකක්ද? වෙළඳ ඵලේ ගරු කතානායකතුමනි මේ ගැසට් නිකන් ගහනව නෙවෙයිනි. සම්බ කිලෝ එකක් රුපියල් 98 කියලා තීරණය කරනකොට වී කිලෝ එකක් නිෂ්පාදනය කරන්න යන වී වල මිලයක ඇතුළේ තිබෙනවා. වී කිලෝ එකක් සහල් බවට පරිවර්තනය කරන්න යන වියදම තියෙනවා. තොග වෙළඳාමේ වියදම තිබෙනවා. තොග ප්‍රවාහන සඳහා වියදම තියෙනවා. සිල්ලර වෙළඳාගේ ලාභය තියෙනවා. ඒ වගේම මෝල්ලිමියාගේ ලාභයත් වී ගබඩා කරන්නගේ ලාභයත් ඔක්කොම එකතු කරලා තමයි කියන්නේ 98යි හාල් කිලෝ එකක් කියලා. හාල් කිලෝ එකක් නිෂ්පාදනය කරන්න වී වල මෙච්චරයි මිල. වී සහල් බවට පරිවර්තන කරන්න මෙච්චර මුදලක් යනවා. ප්‍රවාහන කරන්න මෙච්චර මුදලක් යනවා. තොග වෙළඳාගේ ලාභය මෙච්චරයි. සිල්ලර වෙළඳාගේ ලාභය මෙච්චරයි. රුපියල් 98යි. එහෙනම් දැන් ඒ සියලු ලාභ සහිත මේ මිලට තියෙන්න ඕන හාල්. එහෙනම් මේ මිලට අද රුපියල් 120 සම්බ කිලෝ එකක් වෙනකොට සාමාන්‍යයෙන් ගරු කතානායකතුමනි 1 කිලෝ එකේ රුපියල් 25කට ආසන්න ලාභයක් ලැබෙනවා. මේකයි සිද්ධ වෙලා තිබෙන්නේ. එනිසා මිල තීරණය කරන්නේ ඒ සඳහා යන නිෂ්පාදන පිරිවැය ගණනය කරලා ඊට සම්බන්ධ වෙන ව්‍යාපාරිකයන්ගේ ලාභය එකතු කරලා තමයි මිල තීරණය කරන්නේ. හැබැයි කොහේ මිලට හාල්? කොයි මිලට හාල්? එනිසා මම නැවතත් කියන ගරු කතානායකතුමනි මේ ගැසට් ගහන ආණ්ඩුවේ සල්ලි මේ ගැසට් මුද්‍රණය කරන්න යන තීන්ත ආණ්ඩුවේ සල්ලි මේ රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ සේවකයන්ගේ පඩිනඩ ආණ්ඩුව සල්ලි. එනිසා මේ ආණ්ඩුව සල්ලි වියදම් කරලා මේ බොරු ලියවිලි ගහන්න එපයි කියලා මා කියනවා. ඊළඟ කරු කතානායකතුමනි දැන් ආන්දෝලනයේ තුඩු දීලා තියෙන ප්‍රශ්නේ මේක මා ඉතා සවිස්තරාත්මක කියලා නිසා මා වැඩිපුර කියන්න යන්නේ නැහැ. විශේෂම සීනි ප්‍රශ්නේ. දැන් අපිට මතකයි ගැසට් එකෙන් කරු කතානායකතුමා මම පහුගිය ඉස්සලා පෙන්නපු ගැසට් එකෙන් ජුනි මාසයේ 26 වෙනිදා ගැසට් එකෙන් සීනි කිලෝ එකක් සඳහා තියෙන බද්ද රුපියල් 50ක් කියලා පැවරුවා. හැබැයි මේ බද්ද ඉතා ඉක්මනින්ම 125ට අඩු කරා. ඒ කියන්නේ නිකන් නාමික බද්දක් රුපියල් 50ක බද්දක් නෙමෙයි 125. එතකොට 40 තමයි 75ක් අඩු වුණා. රුපියල් 50ට බද්ද තියෙනකොට සීනි වෙළඳපොලේ සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 135යි. ඊට පස්සේ ශාන්ත දිසානායක අපේ මේජර් ජෙනරල් එතුමා ගැසට් එකක් ගහලා කිව්වා සීනි වල මේ තියෙන 2020 11යි 10 සුදු සීනි උපරිම සිල්ලර මිල කිලෝග්‍රෑම් එකට රුපියල් 80යි. තොගමිල රුපියල් 85යි කියලා. ඉතින් මේ සාන්තිසනායක ගැසට් එක ගැහුවා. එයි රුපියල් 135ට සීනි තිබුණා. 135 සීනි තියෙනකොට ඒ සීනි ඇතුළේ රුපියල් 50ක බද්දක් තිබුණා. ඒ බද්ද අයින් කරපු නිසා සීනි කිලෝ එකක් තොගමිල රුපියල් 80ට දෙන්න පුළුවන්. සිල්ලර මිල රුපියල් 85ට දෙන්න පුළුවන්. ඉතල 135 දෙනකොට සීනි වලටත් විකුණන්නාගේ ලාභයත් රුපියල් 85යි ආණ්ඩුවට ආව රුපියල් 50. ආණ්ඩුව බද්ද අයින් කරා. බද්ද අයින් කරා සීනි අඩු වුණා. සීනි අඩු වුණා විතරක් අඩු නොවුණා විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි. පළවෙනි වතාවට අවුරුදු 20 ගණනකට පස්සේ සීනි පුරෝපු නැවක් ආවා. කවුද ගෙනාවේ? විල්මා. මෙට්‍රික් ටන් 26 දාක නැවක් ගෙනාවා. ජුනි මාසේ 28 වෙනිදා. ඊළඟ නැවක් ගෙනාවා ගරු කතානායකතුමනි නොවැම්බර් මාසේ 12 වෙනිදා. මෙට්‍රික් ටන් 13500යි. ඊළඟ නැවක් ගෙනාවා මෙට්‍රික් ටන් 12500යි. අද වෙනකොට ගරු කතානායකතුමනි විල්මා සමාගම මෙට්‍රික් ටන් 100 ඉක්මනට සීනි තොගයක් ලංකාවට ආනයනය කරලා තිබෙනවා. ඒවගේම ලංකාවේ වැඩිම සීනි ආනයන කරපු මාස දෙක පවට නොවැම්බර් සහ දෙසැම්බර් පත්ති තිබෙනවා. දැන් තමුණාසල බලන්න තමුණාසලක ප්‍රතිපත්ති මොකද්ද? ආනයන සීමා කිරීම. නේ ආනයන සීමා කිරීම හරහා අද මොකද සිදු වෙ තිබෙන්නේ? අද සාමාන්‍ය ගමක කෙනෙක් වෙසිකිලියක් හදා ගන්න ඕන නම් ඒකට අවශ්‍ය වෙන කොමන්ඩ් එකක් මිලදී ගන්න විදියක් නැහැ. රස්තියාදු ගහන්න යන ට්‍රයිල් කඩ ඇතුලේ කොමන්ඩ් එකක් විතුව. ඇයි ආනයන සීමා කළා තිබෙනවා? වාහනක අමතර කොටසක් හොයාගන්න විදියක් නැහැ. පංචකාත හැම කඩයක් ගන්නම පරණ කැලිකෑලි හොයන්න සිදු වී තිබෙනවා. ඇයි ආනයන සීමා කළා තිබෙනවා? හැබැයි තමුන්වාසල ආනයන සීමා කරලා තිබේදී සීනි වලට විතරක් මොකද්ද මේ කරේ? රුපියල් 50 බද්ද 725ක් අඩු කරේ. ඒ නිසා මේ බදු පැනවේ මේ නීති සම්පාදනය කර කවුරු වෙනුද? මේ නීති සම්පාදනය කරේ විල්ම වෙනුවෙන්. ගරු කතානායකද පෞමේ අමාත්‍යවරු පෞ තමුන්වාසල මේ පිටිපස්සේ ඉන්න වියත්මගේ මන්දක මහතුරු මහාචාර්ය ආචාර්යරු ටික පෞ හොඳේ. හරිද? මේ විල්මා සමාගම මේන් විතරක් ගරු කතානායකට ලබන අරගෙන තියෙන අතිරේක ලාභය මේන් ඔහු පමණක් අරගෙන තියෙන අතිරේක ලාභය බිලියන 6 ඉක්මවනවා. බිලියන 6 ඉක්මවනවා. සියලු අතිරේක ආණ්ඩුවට අහිමි වී තිබෙනවා බිලියන 10ක් ඉක්මවනවා ජනවාරි මාසේ 10 වෙනිදා වෙනකොට. අපි දන්නා ඉදිරියේ තවත් අපි බලාගෙන ඉන්න අඩුමතරම ගරු කතානායකතුමනි මේ ගැසට් එක අවශ්‍ය වෙන්න තිබුණා ජනවාරි මාසේ 13 වෙනිදා. මේක මාස 3කට ගැහුවේ. ජනවාරි මාසේ 13 වෙනිදා අඩුමතරම මේක අයින් කළා ජනවාරි 14 අලුත් ගැසට් එකක් ගහයි කියලා හිතුවා. ගැහුවේ නැත මොනවාසෙල. නැවතත් බද්ද 725යි. අඩුමතරම 725 බද්ද මාස 3කට ගැහුවා. ඒක අවසන් වුණාට පස්සෙත් මේ බද්ද පණවල මා කියන ගරු කතානායක කරුණු දෙකයි. එක්ක බද්ද පණවල ආණ්ඩුවට සල්ලි ගන්න ඕන. එක්ක බද්ද පණවල ආණ්ඩුවට සල්ලි ගන්න ඕන. එක්ක බද්ද අඩු කරලා ජනතාවට අඩු මිලට සීනි දෙන්න ඕන. දැන් මොකද වෙලා තියෙන්නේ? බද්ද පණවල ආණ්ඩුවට සල්ලිත් නේ බද්ද අඩු කරලා ඒ ගානට ආණ්ඩුවට ජනතාවට සීනිත් නේ. මොකද වෙලා තිබෙන්නේ? විල්මා වැනි සුප්‍රකට ජාවාරම් කාරුවන්ට සැංගිල අයිතිකරුවන් වියත්මගේ විශාල සම්මන්ත්‍රණ පැවැත්වූ ඉතා නොමිලේ අඩු මිලට හරිද? ඒ ජාවාරම් කරුවන් තමයි මේ දොරට විවෘත කරලා දීලා තිබෙන්නේ. ඒ නිසා තමුන්වාසලා මේ ගැසට් සෙල්ලම කියන්නේ වංචාවේ දූෂණේ දොරට විවෘත කර ගැනීම සඳහා ලබා දෙන බලපත්‍රය තමයි ගරු කතානායකතුමනි මේ ගැසට් බවට පත් වී තිබෙන්නේ. ඊළඟ ගරු කතානායකතුමනි ගැසට් වලට අමතරව තව කරුණු කීපයක්. දැන් අපි දන්නවා ඒ වගේම අමාත්‍යවරුන්ගේ තීන්දුව තීරණ හරිය වැදගත් රටක ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන්. හැබැයි අමාත්‍යවරු විවිධ දේවල් කියන්න පටන් ගන්න තිබෙනවා. ඔබතුමාට මතක ඇති ගරු කතානායකතුමනි අපේ රටේ දේශීය වෙදකම ඉතාමත් පැරණි වෙදකමක්. අපේ පළවෙනි වෛද්‍ය වට්ටෝරුව හම්බුන බව කියන්නේ ක්‍රිස්තු පූර්ව 200 වසී. ඒ කියන්නේ මීට අවුරුදු 2200කට පෙර තමයි අපේ පළමුණු වෛද්‍ය වට්ටෝරුව හම්බ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මලියදේව මහරහතන් වහන්සේට එම ප්‍රදේශයේ හිටපු උපාසක මහතෙක් විසින් ගිහින් ලබා දෙන ලද ඔසු කැඳක තමයි අපේ පළමු වෛද්‍ය වට්ටෝරුව අවුරුදු 2200ක් පැරණි. ඉතාමත් පැරණි වෛද්‍ය ක්‍රමයක් අපිට තිබුණා. ඒ පිළිබඳව විශාල ගවේෂණ කරලා මහාචාර්ය චන්දන අබේරත්න විශාල කරුණු ගණනාවක් පසුගිය දවස්වල මාධ්‍ය ආරක්ෂක ප්‍රකාශයට පත් කරමින් තිබුණා අපේ පාරම්පරික හෙළ වෙදකම ගැන. ඒ නිසා ඒක අපිට මතකයි අපේ ගම්වල ඒ සඳහා කෙම්කම තිබුණා, ඒ සඳහා බාරහාර තිබුණා, ඒ සඳහා ගරු කතානායකතුමනි දේශීය වෙදකම් තිබුණා, බෙහෙත් තිබුණා. හැබැයි කිසිවක් ආරූඪ බලයෙන් කෙනෙක් ආරෝපණය වෙලා කරන විකාර නෙවෙයි. ඒක විතරක් මතක තබා ගන්න. ඒ නිසා මේ පැණියක් අරගෙන දඟලපු දෙඟලිල්ල මොකද්ද මේ කරේ? අපේ රටේ ගරු කතානායකතුමනි පාරම්පරික වෙදකමට අපේ රටේ තිබුණු ඔබතුමත් මම කනගාටු වෙන ඔබතුමාගෙන බෝතලයක් ගෙනතුණු මොල ඔබතුමා බලනවා නිකන් සැරකිගේද බලනවා වගේ බෝතලෙ දිහා ෆොටෝ එක තිබ්බේ. සැර බලන්නේ 48ද 33ද නුවර එළියේද නේද බලනවා නේද? ඉතින් මම කියන්නේ ඔබතුමා මොකටද මේක සම්බන්ධ වෙන්නේ? කනගාටු වෙනවා. ගරු කතානායකතුමනි එහෙම බෙහෙතක් හරි කමක් නැහැ. බෙහෙතක් හොයාගෙන සෞඛ්‍ය අමාත්‍යතුමීට ගින් දෙනවා. සෞඛ්‍ය අමාත්‍යතුමී කරන්න ඕන මොකද්ද ගරු කතානායකතුමනි? සෞඛ්‍ය අමාත්‍යතුමී විසින් කළ යුතු වන්නේ එම බෙහෙත අදාළ පර්යේෂණ ආයතනයට යොමු කරන්නේ. කමක් නැහැ. කවුරු හරි කෙනෙක් බෙහෙතක් හොයාගත්තා, සෞඛ්‍ය අමාත්‍යතුමී දුන්නා, සෞඛ්‍ය අමාත්‍යතුමී ගිහිල්ලා මොකද කරන්නේ ගරු කතානායකතුමනි? ඒක බාර දෙනවා අදාළ පර්යේෂණ ආයතනවලට පර්යේෂණ කළ වාර්තාවක් දෙන්න කියලා. හැබැයි අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යතුමී ඒක බොනවා. මම කියන්නේ ඔබතුමීට ඒක කර එතුමියගේ ජීවිත ආරක්ෂා වෙන්නේ මීට පස්සේ කරන්න එපා. කවුරු හරි වසකුප්පියක් ගෙන දුන්නොත් බෙහෙත කියලා ගියක් ගහලා දායි. මොකද්ද ගරු කතානායකතුමනි විගඩම? එතුමීට පුළුවන් හොද්දක ලුණු රස බලන්න. ලුණු අඩුද වැඩිද කියලා බලන්න. එතුමීට පුළුවන් ද ගරු කතානායකතුමනි බීලා මම බලාගෙන ඒක බීලා ඉවරලා හැන්ද ගහලා ඉවරලා ඇස් දෙකෙන් ටොප් කියනවා. මොකද්ද මේ විකාරේ? ගරු කතානායක මම එතුමීට ආදරෙන් කියන්නේ කවුරු හරි කෙනෙක් ඔය වගේ එකක් හදලා හෙට දවසේ කෙනෙක් දෙයි වස දාලා. ඒ නිසා එතුමිය බීලා පරීක්ෂා කරන්න එපා. අපේ විද්‍යා තාක්ෂණ කටයුතු ඇමතිවරේ ඉන්නවා. කවුරු හරි කෙනෙක් කියන වතුර වලින් දුවන්න පුළුවන් කාර් එකක් හදුවා කියලා පරීක්ෂණයක් කරනවා. පරීක්ෂණ කරලා එතුමීට දෙනවා. එතුමට දෙනවා කියලා විද්‍යා හා තාක්ෂණ කටයුතු ඇමතිවරයාට. එතුම මොකද කරන්න ඕන? ඒ පරීක්ෂණ ආයතනයට යොමු කරන්න ඕන වාර්තාවක් දෙන්න කියලා. හැබැයි එතුම පහුවත ඉඳන් තමන්ගේ කාර් එකට වතුර දාලා දුවන්න කිව්වොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඒ නිසා ඔබතුමාගේ මම අහන්නේ මේ වගේ විකාර නේද? මේ රාජ්‍ය අනුග්‍රහය සහිතව රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යතුමිය, එතුමිය තමයි සෞඛ්‍ය ප්‍රතිපත්තීන් පිළිබඳ ජනතාවගේ අවධානය කරන්න, ඒ වගේ තියෙන ගැඹුර පිළිබඳ, ඒ වගේ තියෙන අනතුරු පිළිබඳ රටට කියන්න ඉන්න කිනා? එතුමිය තමයි මේ හැසිරීම කරන්න. ඒ විතරක් නෙවෙයි, දේශීය වෛද්‍ය මතුතුමා මම මතකයි, ඉදිකට්ටයි නූලයි වගේ දවස්වල රයිගමේ ගම්පලේ වගේ යන යන තැන එල්ලිල අර ටීවී එකේ ඉන්නවා, මේ පත්‍රේ ඉන්නවා. මොකද්ද මේ විකාරේ? ඒ නිසා කරු කතා නැතින අමාත්‍යවරු හැටියට තමුන්නාන්සලා තමුන්නාන්සලාගේ වගකීම තේරුම් ගත යුතු තිබුණා. සෞඛ්‍ය අමාත්‍යතුමා ඒ නිසාද ව්‍යසනය බවට පත් වුණා මේ පැණිය. අපේ දේශීය වෙදක මාදන්න ආයුර්වේද වෛද්‍යවරු විශාල අරගලයක් කරනවා. අඩුම තරමේ අපිට කොවිඩ් වසංගතය වෙළඳුණු ලෙඩ්ඩු කීප දෙනෙක් ආයුර්වේදයට බාර දෙන්න අපි හොඳ කරන්නම් කියලා. ඒකට ඉඩ දුන්නේ නැහැ. අදත් ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයේ විවිධ අවස්ථාවල කියලා තියෙනවා ආයුර්වේද මේක සුව කිරීම සඳහා අපිට බෙහෙත් දෙනවා. ඒ සුව කළ හැකි. හැබැයි කිසි ලෙඩෙක් මේ පිළිගන්නා ලද ලියාපදිංචි කරලද රජයේ ආයුර්වේද සංගමයේ හඬට කවන් දීලා එක ලෙඩෙක් ආයුර්වේදයට එවන්නේ නැහැ පරීක්ෂා කරන්න කියලා. ඒක ඒක තමයි රජයේ ප්‍රතිපත්තිය වෙලා තිබුණා. රජයේ ප්‍රතිපත්තිය වෙලා තිබුණා බටහිර වෛද්‍ය ක්‍රමය හරහා තමයි මේක හොයන්නේ කියලා. හැබැයි එකපාර පැණියකට එහෙම වෙන්නේ කොහොමද? අපේ විධිමත් ආකාරයට ඉගෙනගෙන තියෙන පාරම්පරික දැනුම විදිහට එක් රැස් කළ තියෙන ග්‍රන්ථ, එක් රැස් කළ තියෙන දැනුම විසින් උත්පාදනය කළද ආයුර්වේද වෙදකම, හෙළ වෙදකම, පාරම්පරික වෙදකම ඒව පස්සේ කළා පැණියක් උස්සගෙන යනවා. ඊට පස්සේ මොකද කරේ? ඔයගොල්ලෝ දකින්න ඇති කැලණිය මේ කෑගල්ල පැත්තේ මොකද සිද්ධ වුණේ කියලා. මටම ඔබතුමා මතක, ඔබතුමා ගාව අස එහා පැත්තේ පුටු විදිහ කවුද? පියල් නිසාන්ත මාගරු කතානායකතුමනි. කිසිම කෙනෙකුට කොවිඩ් වසංගතය හැදෙනවාට, කොවිඩ් රෝගය වෛරසය පැතිරෙනවාට කැමති නෑ. අපි හැමදෙනා මිනිසුන් හැමදෙනාට සුවපත් ජීවිතයක් ඕන. හැබැයි ප්‍රසිද්ධියේ පැණිය ගහපු කෙනෙකුට හැදිලා පෙන්වන එකට මම සතුටු වෙනවා. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි. ප්‍රසිද්ධියේ සෞඛ්‍ය අමාත්‍යතුමේ බීලා සහතිකයක් දෙනවනම් ප්‍රසිද්ධියේ බීපු කෙනෙකුට හැදිලා තමයි ඒ සහතිකෙ බිඳින්න තියෙන්නේ. ඒ නිසා පියල් නිසාන්ත මන්ත්‍රීවරයාට මොකද ඒක කෝපයක් බොරව මම දැක්කා. එතුමාට ඒ රෝගයේ වැළඳීම පිළිබඳ මගේ හෘදයාංගම කනගාටුවක් තියෙන අතර හැබැයි අඩුම තරමේ සෞඛ්‍ය අමාත්‍යතුමේ ප්‍රසිද්ධිය බීලා පෙන්නපු එක නේද? පියල් නිසාන්ත මන්ත්‍රීවරයා ප්‍රසිද්ධිය බීලා ඒක අසාර්ථකව පෙන්නපු එක ගැන සතුටු වෙනවා. ඒකයි. ඒ නිසා ඊළඟ කතානායකතුම ඔබතුමාට මතක ඇති. මේ පාර්ලිමේන්තු අග්‍රාමාත්‍යවරයා කිව්වා අවස්ථා කීපයකදී අපේ රටේ ගව ඝාතනය නතර කරනවා කිව්වා. දැන් මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට පත් වුණා. දැන් අග්‍රාමාත්‍යවරයා විශේෂම ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා මේ පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන දවසේ පවුවද ප්‍රධාන ප්‍රවෘත්තිවල ශීර්ෂ පාඨ බවට පත් වී යුත්තේ එය. ඒ මොකද ලංකාවේ පළවෙනි වතාවට මිනීමරුම් දඬුවමට ලක් වූ කෙනෙක්, ජීවිතාන්ත මිනීමරුම දඬුවමකට, ඒ කියන්නේ එල්ලා මැරීමේ දඬුවමට ලක් වූ කෙනෙක් ලංකාවේ පළවෙනි වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට දිවුරුම් දීම, ඒක හරිද වැරදිද විවස්ථානුකූලද නැද්ද එක වෙනම ප්‍රශ්නයක්. හැබැයි ඒක අපේ රටේ ප්‍රධාන ප්‍රවෘත්ති වෙනවා. හැබැයි ප්‍රධාන ප්‍රවෘත්තියක් වෙන දවසේ අගමැතිවරයා කියනවා අපි ගව ඝාතනය නතර කරනවා කියලා. ඊට පස්සේ තව සතියකින් වාර්තා වෙනවා ගව ඝාතනය නතර කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා කියලා. තව සතියකින් වාර්තා වෙනවා ගව ඝාතනය නතර කිරීම මාසයකට කල් ගියා කියලා. දැන් මාස දෙකක් පැල්ල තියලා මොකක්ද ඒක තීන්දුවකට කියන්නේ? මේ රටේ අගමැතිවරයා මේ කියන්නේ. දැන් අපිට රටට කියන්න ගව ඝාතනය නතර කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා දිවුරුම් දෙන දවසේ කියපු එකද හරි, කැබිනට් මණ්ඩලයට දාපු එකද හරි, මේ අපිට කියන්න මේ පාර්ලිමේන්තුවට. මොකද අගමැතිවරයා මේ වගේ ප්‍රකාශ කරන්නේ. ඒ නිසා මේ අමාත්‍යවරු එක එක වෙලාවට තමන්ගේ ඔළුවේ නැගින, ඔළුවේ හැදෙන විවිධ ජුගුප්සාජනක අදහස් කියවීම අපේ රටේ නීති බවට පත් වෙන සම්ප්‍රදායෙන් අයින් වෙන්න ඕන. ඒ නිසා ඒ තීන්දුවක් අග්‍රාමාත්‍යවරු විශේෂම එකක් කියනවා නේද? රජයේ තීන්දුවක් විය යුතුයි. ඒ විතරක්ද කරු කතානායකතුමනි? ඔබතුමාට මතක ඇති වැටුප් වැඩිවීම පිළිබඳව, වතුකරේ ජනතාවගේ මූලික වැටුප් රුපියල් 1000ක් කිරීම පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ මම 22/7/22/27 ප්‍රකාශයක් කරලා පව 2020 පෙබරවාරි මාසේ මේ ප්‍රශ්නේ ඇහුවා. 2020 පෙබරවාරි මාසේ මේ ප්‍රශ්නේ අහනකොට ගරු අගමැතිතුමා කිව්වා අපි මාර්තු මාසේ පළවෙනිදා මේ මූලික වැටුප් රුපියල් 1000 දෙනවා කිව්වා. ඊළඟ ඒ වෙලාව විතර මේ හරිය වාඩි වෙලා වතු ඇමති රමේෂ් පතිරණ අමාත්‍යතුමා, මම එතුමගෙන් ඇහුවා ඒ සඳහා වතු පාලකවරුන් සහ තමුන්නාන්සල අතර එකඟතාවයකට ඇවිල්ලා තියෙනවද කියලා. ඒ වෙලාවේ රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා කිව්වා අපි සාකච්ඡා කරමින් තිබෙනවා, අවසන් එකඟතාවයකට ඇවිල්ලා නැහැ කියලා වචනේ පනින්න කලින් ආය අගමැතිවර නැගිට්ටා. හැන්සාඩ් එකේ වාක්‍ය ඇති රංගනේ නැති වෙයි. අගමැතිවර නැගිටලා කිව්ව මොකද්ද? අපිට වතු හිමියන් කුමක් කිව්වත් අපි තීන්දුවක් කරන් තියන පළවෙනි දේ ඉඳන් දෙන්න මාර්තු මාසේ දෙනවා කියලා කිව්ව මේ පාර්ලිමේන්තුව. ජනතාව බලාගෙන ඉන්නවා ඊට පස්සේ. ඊට පස්සේ මාර්තු මාසේ පළවෙනි දේක සිද්ධු වුණේ නේ. ඊළඟ ගරු කතානායකතුමනි ඊට පස්සෙ මම හිතන්නේ තොණ්ඩමන් අමාත්‍යවරයාගේ මිය යාම. ඊට පස්සේ මලගෙදරදී ඔහු ප්‍රකාශ කර සාමාන්‍ය මලගෙදරදී අපේ රටේ සම්ප්‍රදායක් තිබෙනවා. ඔව් දෙන ඉදිරිපිට කියන ප්‍රකාශය ඒ සපත කිරීමක් ලෙස. දෙන ඉදිරිපිට යම් ප්‍රකාශයක් කරනවා නම් ඒ සපත කිරීම. ඔව් තොණ්ඩමන් අමාත්‍යවරයාගේ දෙන ඉදිරිපිට කිව්වා ඔව් අවසන් මොහොතේ මට හම් වෙනකොට මාගෙන් ඉල්ලා හිටියේ රුපියල් 1000 වැටුප් වැඩිවීම ඒක මම කරනවා කිව්වා. එතන මේ දිනක් ඉදිරිපිට මේ සපත කිරීම කරුවා ග්‍රාමාත්‍යවරයා කරා. ඊට පස්සේ පහුගෙද අයවැය ලේකණින් 1000ක වැටුප් වැඩිවීම ඉදිරිපත් කරා. ඉදිරිපත් කරනකොට ගරු කතානායකතුමා ඉතා හොඳින් සැලසුම් කරලා වතු කරේ ජනතාව රත්ඤ්ඤාපත්තු කරා.
ගරු මන්ත්‍රීතුමාගේ කාලේ
ඊට පස්සේ මම අවස්ථා ගන්නවකදී මේ පාර්ලිමේන්තුවේ වදාද ඔව් දෙනවා. බජට් එකේ සල්ලි නැහැ නේ. අපි සල්ලි හොයා ගන්නවා කිව්වා. දැන් මම දැනගන්න කැමති මේ ජනවාරි මාසයේ 30 වෙනිදා ඒක දෙනවද? මේ 25 වෙනිදා සාමාන්‍ය වැටුප. මේ මාසේ 25 වෙනිදා තමුන්වහන්සේලේ මූලික වැටුප දෙනවද? ඒ නිසා තමුන්වහන්සේලගේ වැකි තමුන්වහන්සේගේ ප්‍රකාශයන් අසත්‍ය ප්‍රකාශන. ඒ නිශ්චිත මොහොතේ ධනතාව රවට්ටන්න, ඒ නිශ්චිත මොහොතේ ධනතාවකින් පැනනගින සමහර කරුණු යටපත් කිරීම සඳහා ධර්ණ ප්‍රයත්නය. විශේෂම අවසන් වශයෙන් කරු කතානායකතුමනි, මේ අවශේෂ කැලෑ ඉවත් කිරීම සඳහා නිකුත් කළද ගැසට් නිවේදනයේ මම ස්තුතිවන්ත මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට. අපි අතර වෙනත් දේශපාලන ප්‍රශ්න තිබෙනවා. නමුත් ඔබතුමාට මතක ඇති, මම ඔබතුමා ඉදිරිපිට මේ කියන ඔබතුමාට මතක ඇති, එක වෙලාවක ඔබතුමා මනම් පිටියේ පාලමේ වැලිගොඩ දැමීම නතර කරා. ඊට පස්සේ ඔබතුමාගේ සොහිරෙක් මට කතා කරා. කතා කළා විශාල කන්ටේනර් විශාල වැලි ප්‍රවාහනය කරන රථ ගෙනලා තිබෙනවා. උන්ගේ ලීසින් හිර වෙලා තිබෙනවා. සමහර කර්මාන්ත සිනවා, කඩා වැටෙනවා. එනිසා මේකට සහනයක් කරන් දෙන්න කියලා මගින් ඉල්ලුවා ජනාධිපතිතුමාට කතා කරා. මම ඔබතුමාට කතා කරා. ඔබතුමාට මම ස්තුතිවන්ත ඔබතුමා කිව්වා. ඔබතුමාගේ මල්ලි කෙනෙක් ගැන සඳහන් කරලා කිව්වා. මම ඕකට කියලා තියෙන මනම් පිටි පැත්තට යන්න එපා කියලා මම DIG ට කිව්වා. කිව්වා එහෙට ගියොත් දණියම් පාලට වෙඩි තියන්න කියලා. ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාගේ පරිසර රැකීම පිළිබඳව විශේෂ උනන්දුකින් කටයුතු කරා. ඔබතුමා විශාල ගැසට් ගණනාවක් නිකුත් කරලා තිබුණා. ඒ ගැසට් ටික මුද්‍රණය කරලා ප්‍රකාශනපත් කරන් තියෙනවා. දැන් ඒවා හිර වෙලා තිනවා. ගහන්න ඕන ගැසට් ඒවා. සිංහරාජ අඩවියේ ඒකට භූමි ප්‍රමාණය වැඩි කිරීම පිළිබඳ ගැසට් නිවේදනයක් ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පරිසර මාත්‍යවරයාට නිකුත් කරා. බොහොම හොඳයි. තවත් පරිසරයට වැදගත් ගැසට් ගණනාවක් නිකුත් කරන්න නියමිත තිබුණා එතුමාගේ යෝජනාවන් අනුව. ඒවා පිටුවලා හැබැයි මේ ආණ්ඩුව නිකුත් කරේ මොන ගැසට් නිවේදනයද? අවශේෂ කළා ඉවත් කරන්න. ගරු කතානායකතුමන් මෙතන තියන හෙක්ටයාර 105, ඉගෙන අක්කර 112,000. මේ අවශේෂ කළා ගරු කතානායකතුමන් ඉස්සර දේශපාලකයෝ ආණ්ඩු මාරු වෙනකොට ප්‍රාදේශීය ලේකම්ට දිසාපතිට බල කරලා තමන්ගේ කිට්ටු දේශපාලකයන්ට ඉඩම් බෙදලා දුන්නේ මේ අවශේෂ කැලෑවලින්. දිසාපති යටතේ ප්‍රාදේශීය ලේකම් මට ඉඩම් බලතල තියෙනකොට ඒ නිසා තමයි 2005 චක්‍රලේඛන හරහා මෙම අවශේෂ කැලෑ වන සංරක්ෂක දෙපාර්තමේන්තුවේ වනජීවි දෙපාර්තමේන්තුවේ පවරගත්තේ. ඒ හරහා තමයි අවශේෂ කැලෑ පද්ධතිය රැකුණේ. අක්කර 112,000කට වඩා වැඩි වනාන්තර ප්‍රදේශය. ඒක ආරක්ෂා වුණේ චක්‍රලේඛන හරහා. හැබැයි ගරු කතානායකතුමනි, මා ගාව තිබෙනවා ඒ චක්‍රලේඛන ඉවත් කරන්න ආණ්ඩු උනන්දු වෙනවා. මා දන්නේ මාධ්‍ය වාර්තා කරලා තිබුණා පසුගියදා ජනාධිපතිතුමා මෙදිරිගිරියට ගියා කියලා. මෙදිරිගිරියට ගියාට පස්සේ ඒ ප්‍රදේශේ කැලෑ කැපීම වැඩි වෙලා තියෙනවා. එහෙමයි වෙන්නේ. අනුබල දෙන්නේ ඒවට. ඒ නිසා පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් නිකුත් කිරීමට තිබෙන නියමිත ගැසට් නිවේදන නිකුත් කරනවා වෙනුවට පරිසරය ඩෝසර් කරන්න. එය මුළුමනින්ම විනාශ කොට දැමීම සඳහා කටයුතු කරන පාලනයක් ගැසට් නිවේදන තිබෙනවා. ඒ නිසා මේ ගැසට් නිවේදන බොහොමයක් ජාවාරම්. මේ ගැසට් නිවේදන බොහොමයක් හොරකම් වලට දොරටු විවෘත කිරීමක්. මේ ගැසට් නිවේදන බොහොමයක් රටේ පරිසර පද්ධති විනාශ කිරීමක්. මේ ගැසට් නිවේදන බොහොමයක් ජනතාවට අහිතකර ගැසට් නිවේදන. එනිසා ගරු කතානායකතුමනි, මේ ගැසට් නිවේදන පිළිබඳ ඇත්තම ගත්තොත් පාර්ලිමේන්තු තේරීංකාර සභාවක් පිහිටවලා මේ ගැසට් නිවේදන පිළිබඳ අධ්‍යයනය කිරීම කළ යුතුයි කියන යෝජනාව කරමින් මම නතර වෙනවා. භූමි ස්තුති ගරු කතානායකතුමනි.
හරි ෆර්නැන්ඩෝ මන්ත්‍රීතුමා ස්ථිර කරා.
ගරු කතානායකතුමනි,
ඔව්
අනුර කුමාර ජනනායක මන්ත්‍රීතුමා ගෙනාපු සභාව කල්තබීමේ යෝජනාව මා ස්ථිර කරනවා. ඒ වගේම මේ අවස්ථාවට කරුණු කීපයක් ඉදිරිපත් කරන්න ගරු කතානායකතුමනි ඔබේ අවසරය ඉල්ලනවා. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි, පහුගිය කාලේ අනුර කුමාර ජනනායක මැතිතුමා කිව්වා වගේ ලංකාවේ සංස්කෘතියක් තිබුණා ගැසට් ගහනවා නිහාල් නෙල්සන් කැසට් ගැව්වට වඩා. ඒ සංස්කෘතිය ඉතාමත්ම හොඳින් මේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක වෙනවා අපේ ඇස්පනා අපිට පේනවා. දැන් නොයෙකුත් වෙලාවලදී මිල අඩු කරනවා අඩු කරනවා අඩු කරනවා කියලා කියවෙ අඩු වෙච්ච දෙයක් බඩු නෑ පාරේ තොටේ කඩේ ගන්න. කරු කතානායකතුමනි තවත් තැනක කිව්වා මගේ කටවචනේ තමයි සර්කියුලර් එක කියලා. දැන් අන්න එතන තමයි මම බය වුනේ. කටවචනේ සර්කියුලර් එක කියලා අම්පාරේ ගිහිල්ලා කිව්වම නමක් කිව්ව බලියට එහෙම හරි නෑ කියලා ත්‍රස්තවාදීයෙක්ගේ නම ප්‍රකාශ කරලා බල්ලෙක් වගේ අදන් එනවායි කිව්වම බුදු අම්බෝ මාර ලෙඩක්. ගරු කතානායකතුමනි රංජන් රාමනායකට කරපු දේ ගැන මම තාමත් කනගාටුයි. මේ ආණ්ඩුව බලයට එනකොට කතා කරේ පාස්කු පහරේ මිනිසුන්ව අල්ලනවා කියලා. අද ලංකාදීපේ ආයිපාර පොල්ලකුර තියෙනවා තඹ ෆැක්ටරියේ හිටපු 10 දෙනාම නිදහස් කරා කියලා. අතන හිටපු විමල් ඊරවංශ කිව්වා බෝම්බ හැදුවේ ඒ තඹ වලින් කිව්වා. ආණ්ඩුව තමයි සෙට් කරේ කිව්වා. ටෙලිකොම් එකේ සභාපතිනිය මෛත්‍රීපාල සිසිල මහත්තයාගේ මල්ලිවයි අපේ නන්දදා පට්ට ගැව්වා. දැන් එළියේ ගරු කතානායකතුමනි මම අද ඉඳන් රංජන් රාමනායක සාධාරණයක් වෙනකන් මේ පාර්ලිමේන්තුව තුල තමන්ගේ පෞලේ බලය පෙන්වන්න කුරාන් සාටකේ දානවා වගේ නෙමෙයි අද ඉඳන් මම කළු සාටකයක් මගේ ජීවිතේ පාර්ලිමේන්තු කාලේ රංජන් රාමනායක සාධාරණයක් වෙනකන් මම අද පළ දිනවා කියනක ඔබතුමාට මේ අවස්ථාවේදී කියනවා. ගරු ඔය වගේ කෑගහනෙක් ගැන ගරු කතානායකතුමනි ඔය වගේ කෑගහනෙක් ගැන අපි ආඩම්බර වෙන්නේ නැහැ කලබල වෙන්නේ නැහැ. හැබැයි මම පුංචි මතක් කිරීමක් කරනවා. කවුද රංජන් රාමනායක හිරේ කියන වැඩියෙන්ම කෑ ගහන්නේ? ඊයේ කෑ ගහපු මිනිහව දැක්කා අපි ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ. මොකටද ප්‍රසිද්ධම කියලා මුළු ලංකාවම දන්නවා. ගරු කතානායකතුමනි මම පුංචි ඔබේ අදහසක් ඔබේ අවධානය ගෙනියනවා. 1889 සුපිරි චරිත දෙකක් ඉපදුනා. මේ දෙන්නම එක වගේ. කවුද දෙන්න? හිට්ලර්යි චාලි චැප්ලින්යි. හිට්ලර්ටත් තිබුණා උඩු රැවුල. චාලි චැප්ලින්ටත් තිබුණා උඩු රැවුල. දෙන්නම ඉපදුනේ කවුරුද්දේ? හැබැයි චරිත දෙකක්. හිට්ලර් ගරු කතානායකතුමනි මුළු ලෝකෙම ඇඬෙව්වා. චාලි චැප්ලින් ගරු කතානායකතුමනි මුළු ලෝකෙම හිනස් වෙව්වා. දැන් අපිට මේ බඩු දෙකම තියෙනවා ලංකාවේ. මේ බඩු දෙකම ඉන්නවා ලංකාවේ. දැන් බය වෙන එක අහන්න දෙයක්ද ගරු කතානායකතුමනි? අපේ ලංකාවේ මිනිසුන්ට මේ කැසට් ගහන එක මහ ලොකු දෙයක් වෙන්නේ නැහැ. ගැසට් වගේ ඉන කැසට් ගන්න ඇන්ටන් ජෝන්ස්ගේ සින්දුවක් තිබුණා. බොදුමාන මතක ඇති. ඒ සින්දුවේ නමක් තියෙන්නේ ආසයි බයයි සයුර බලා කියලා. බොදුමාන හොඳට මතක ඇති. ඒ සින්දුවේ හොඳ කෑල්ලක් තියෙනවා. වෙසක් සඳ නැගෙද්දි මලකඳන් පාවෙද්දි නෑදෑ හිතවතුන් දලපුණා. හඳසෝකෙන් ලත වෙද්දි net කඳුලෙන් වර වෙද්දි මලමිනි ගොඩට ගෙන එනවා. අපේ මිනිස්සු මොකද්ද මේ කැසට් එකේ මොකද්ද තිබ්බ සින්දුවේ අදහසවත් දන්නේ නැහැ. වන්මෝ කියලා කෑ ගැහුවයි කිව්වා. දැන් මේ මන්ත්‍රීවරුත් ඒ හොඳයි. වන්මෝ ගෝඨාභය මහත්තයා කැසට් එකක් ගම වන්මෝ. ඇයි තේරෙන්නේ නැන්නේ මේ කෑ ගැහුව පිටිපස්සේ ඉඳන්. ඒ වන්මෝ ගාපු කැසට් එක මොකද්ද කියලා දන්නේ නැහැ. මිනිහා මරපන් කිව්වත් වන්මෝ කියලා. ගරු කතානායකතුමනි නෑ බබාලා අපි නෙමෙයි. අපේ ගරු කතානායකතුමනි මම ඔබතුමාට තව එකක් මතක් කරන්න කැමතියි. මේ හඳට 1969 හඳට ඇපොලෝ 11 ගියපු වෙලාවේ හඳේ අවසානයේ දැම්මේ සමරු ඵලකයේ ගැහුවේ We came in peace for all mankind කියලා. අපි ආවේ සාමය වෙනුවෙන් මුළු ලෝකෙටම කියලා. නොවැම්බර් 16 වෙනිදාත් ලංකාවේ මිනිස්සු 69 ලක්ෂේ ප්‍රාර්ථනා කරේ හිම තමයි. හැබැයි බඩු එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ. ඇත්ත කතා කරපු මිනිහෙක්, කෙලින් කතා කරපු මිනිහෙක් අවුරුදු 4කට සුපිරි ගෙදරට ඇරින්නේ මේ පාර්ලිමේන්තුවේ මෙතන ඉඳන් දෙවනත් කිරීමේ වරදට. මේ පාර්ලිමේන්තුව තුල සත්‍ය කතා කිරීමේ වරදට. ගරු කතානායකතුමනි මේ සාටකේ අඳින්නේ ගරු කතානායකතුමනි මේ සාටකේ අඳින්නේ කුරහන් Tamange පවුල පෙන්වන්න නෙමෙයි. අඳුර මේ අඳුර මැදින්
එළියට එන.
ගරු කතානායකතුමනි මෙතුමා පාර්ලිමේන්තුව නොමග යනවා. මෙතුමා කියනවා අතිගරු ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව තමයි මේ රංජන රාමනායක හිරේට යවන්නේ කියලා. ඔක යවන්නේ ශේෂාධිකරණේ. ඔබතුමා නොමග යවන්නවා පාර්ලිමේන්තුවේ ජනතාවයි. ඔබතුමාලා
කළු කළු පාටගේ දහල් වදාන පොයින්ට් එක නෑනේ
කොහොමද ස්තුතිවන්ත
දහල් කතා කරලා තිබුණේ මං කිව්වේ මේක තමයි අඳුර
yes
ආටිකල් නෑ නෑ ඔහේ කතාවක් ගැන මට පැටලෙන්න ඕනේ නෑ ඔහු ගුණාත්මක දේවල් කියනවා නම් හොඳයි ඒක ඔබ ඔහේ ඉගෙන ගන්න ඕනේ කරු කතානායකතුමනි
standing orders
83-1 ජනාධිපතිවරයා හෝ වැඩ බලන ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ විනිශ්චකාරවරයෙක්ගේ හෝ යුක්තිය පසඳලීමේ යුක්තිය පසඳලීමේ නියුක්ත අන්තනත්තන්ගේ පැවැත්ම පූර්ණ යෝජනාවකින් හැර මතු කරන නොලැබිය යුත්තේය යම් වැඩකටයුත්තකදී යම් වැඩකටයුතු වලදී අමාත්‍යවරයෙක් වෙත යොමු කරන ලබන ප්‍රශ්නයක් හෝ වෙනත් යම් විෂයක් සම්බන්ධ ඉදිරිපත් කරන ලබන යෝජනාවක් මත සිදු කරන ලබන විවාදයකදී අදහස් ප්‍රකාශ කිරීම වලදී අදහස් ප්‍රකාශ කිරීම වලදී එවැනි යම් තැනැත්තෙකුගේ පැවැත්ම සම්බන්ධයෙන් අදහස් කිරීම රීත්‍යානුකූල නොවන්නේ සබ්සෙක්ෂන් 2 මෙම ස්ථාවර නියෝගය විනිශ්චකාරවරයා යනුවෙන් ජනරජයේ ජනාධිපති විසින් ස්වකීය අත්සන යටතේ අධිකාර පත්‍රයක් මගින් පත්කරනු ලබන අග්‍ර විනිශ්චකාරවරයාද අභියාචනාධිකරණයේ සභාපතිවරයාද ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනකරණයේ වෙනත් සෑම විනිශ්චකරවරයෙක්ද අදහස් වේ ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය හෝ එහි නඩුකාරවරු දෙන තීරණයක් හෝ අතිගර ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කර අක්ෂරන් තබ ප්‍රකාශයට පත් කර ඇති දෙයක් මෙම පුද්ගලිකව විවේචනය කිරීමට හැකි වන්නේ මේ ස්ථාවර නියෝගය මත විතරයි ඒ නිසා ගරු මන්ත්‍රීතුමා අලුත් මන්ත්‍රීවරයෙක් නෙමේ මේ සභාවේ විවේචනයක් කරන්න දේශපාලන ඕනම විවේචනයක් කරන්න නැත්තම් මේ කටයුත්ත මේ අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ සම්බන්ධ හෝ අධිකරණය ගැනත් අතිගරු ජනාධිපතිතුමා රාජ්‍ය නායකයා ගැනත් කළ හැකි අනුගමනය කරන්න තියෙන ක්‍රියාමාර්ගය තුළ පමණයි කතානායකතුමනි ඔබට ඉඩ දිය හැකි වන්නේ මේ ශිෂ්ට සම්පන්න භාවය පාර්ලිමේන්තුව තුළ අපි ආරක්ෂා කරලා තිබෙනවා ආණ්ඩුවේ හිටියත් මම මේ ඉල්ලීම කරන්නේ මම මේ ඉල්ලීම කරන්නේ අපි ආණ්ඩුවේ ඉඳලා තියෙනවා අපි ආණ්ඩුවල ඉඳලා තියෙනවා අපි විරුද්ධ පක්ෂවල ඉඳලා තියෙනවා හිටපු ජනාධිපතිතුමා මෙතරම් ඉන්නවා කොයි පැත්තේ හිටියත් අපි ආරක්ෂා කළ යුත්තේ පාර්ලිමේන්තුවේ සහ මේ උත්තරීතර භාවයයි ඒට පයින්දාන දවස රාජ්‍ය ආරාජික කිරීමේ අරමුණ පමණයි ඒවට පයින්දාන ක්‍රියාමාර්ගය තුළ මම ඉල්ලා සිටිනවා රූලි මවුට් ඔන් දිස් කන්ඩිෂන්
කොහොමද මම මෙතුමාට ගරු කරනවා ගොඩාම්ම ජේස්ටෙක් හැබැයි මම කිසිම විනිසුරුවෙක්ගේ නමක් එහෙම නැත්නම් තීන්දුවක් ගැන කතා කරේ නැහැ මම රංජන් රාමනායක කියන මගේ මිත්‍රයා සගයා ගැන මම වචනයක් කතා කරා අනිත් එක මම නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැන කතා කරේ නැහැ මම කතා කරේ හිට්ලර්ුයි චාලි චැප්ලින්ුයි ගැන එතකොට හිට්ලර්ුයි චාලි චැප්ලින්ුයි කියන චරිත දෙක ඔබතුමා නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහත්තයට සමාන කරා කියලා හිතනවනම් සමා වෙන්න මම එහෙම කිව්වේ නැහැ ඒ නිසා ගරු කතානායකතුමනි මේ කතාවක් කරගෙන එනකොටත් මේ සභාවේ විනය දිනේෂ් ගුණවර්ධන කියන මම ගරු කරන සභානායකතුමාට තියාගන්න බැරිය කියන මම කඩගාටු වෙනවා. හැබැයි මේ සභාවේ ඉස්සරහිනු පස්සෙනු නූගත්තු කෑ ගහන හැටි මේ ලංකාවට පේන්න හොඳම තියෙනවා. දැන් කෑගයි. ඔන්න කෑගව එකයි. ඔන්න එකයි. අන්න දෙකයි. අන්න තුනයි. අන්න හතරයි. ඔය ඔන්න
ඔබතුමා කතා කරගෙන යන්නේ.
ගරු කතානායකතුමනි ඒ නිසා මතක තියාගන්න. මම එදත් කිව්වා අදත් කියනවා. ගරු කතානායකතුමනි මේ රට තුල මේ ගහපු කිසිම ගැසට් එකකින් වැඩක් කරගන්න බැරි වුණා. ඒ නිසා මේ රටේ අද ගරු කතානායකතුමනි ඉතිහාසයේ 1505 ඉඳන් 1650 වෙනකම් පාලනය කරේ පෘතුගීසි කියලා දන්නවා අපි. ඒක දන්නේ නැති මිනිස්සු ඇති. ඒ වගේම ගරු කතානායකතුමනි ලන්දේසි පාලනය කරේ 1658 ඉඳන් 1796 වෙනකම්. ඉංග්‍රීසි පාලනය කරේ 1815 ඉඳන් 1948 වෙනකම්. ගරු කතානායකතුමනි, විපාතක මහත දැන් පාලනය කරන්නේ 2019 ඉඳන් 2024 වෙනකම්. දැන් පාලනය කරන්නේ වෙන්දේසින් කියන එක මතක තියාගන්න. දැන් වෙන්දේසින් පාලනය කරන්නේ. මේ වෙන්දේසි අනුන් තමයි ජයගන්නේ. ගරු කතානායකතුමනි මේක හොඳට මතක තියාගන්න. ගරු හොඳ කතානායකතුමනි, අච්චර අභියෝගයක් කරලා මේ ලංකාවේ පොලිස්පතිතුමාට ලිපියක් ඇරලා සතියක් යනකම් ලංකාවේ පොලිස්පතිට බෑ ලිපියන උත්තරයක් ගෙවන්න. ගරු කතානායකතුමාට ගිහිල්ලා අපි ලිපියක් බාර දුන්නා. ඒ ලිපියට ගරු කතානායකතුමා අඩුම ගානේ ලිඛිත උත්තරයක් කියවලා නැහැ. ගරු කතානායකතුමනි, මේකන රාජ්‍ය තන්ත්‍රයේ ඔබතුමාලා මිනිසුන්ට සලකන විදිය පොලිස්පතිවරයා මේ රටේ ආණ්ඩුවේ පොලිස්පතිවරයා නෙමෙයි. මේ රටේ පොලිස්පතිවරයා මේ ලංකාවේ සියලු මිනිසුන්ගේ පොලිස්පතිවරයා. ගරු කතානායකතුමනි, ඊයේ අපි දැක්ක කඩවත බස්සයක කොරෝනා හැදුනයි කියලා ළමෙක්, ඒ ළමයා කතා කරලා පොලිසියට ඉතාමත්ම නිංගිත විදිහට බයිනවා. මම කියන එක වැරදි. ඇයි එහෙම වෙන්නේ? පොලිසිය විනාඩි කියන උඹ ගම්බට්ටා උඹ පාස්සුනේ මෙහෙමයි කියලා මම කියන්නේ ඒවා හරි කියලා. සමාජයක දෙන අදූරදර්ශී වෙන්නේ මොකද්ද? ඊට පස්සේ හෙට අනිද්දාට පොලිසිය විරුද්ධව මිනිස්සු නැගිටි. සංගා උදේට පොලිසියේ 63 දෙනෙක් ප්‍රොමෝෂන් එනවා. ඒ ප්‍රොමෝෂන් කරපු කොටි පාටි පිළිබඳව අපි දන්නේ නැහැ. නන්ටික ඕනනම් තියෙනවා. ඒ නන්ටික ප්‍රොමෝෂන් ආවට පස්සේ ප්‍රොමෝෂන් 163 ඉන්න කෙනා කොහොමද ඉස්සරහට ආවේ කියන කිරිලඳ අපි කියන්නම්. ඒකට ඉන්නම් කාගේ කවුරුද ප්‍රොමෝෂන් ගියේ කියලාත් අපි කියන්නම්. පොලිස් කොමිසම් එම දැන් තිබිලා වැඩක් නැහැ. ඒකාධිපති පාරල පාර කපලා ඉවරයි. ඔක්කොම එක දිගට හමුදාවේ උසස්වීම් දෙනවා. Tamanට ඕන පොලිසිය උසස්වීම් දෙනවා. මොකටද මේ යන්නේ? මොකටද මර්ධනය? කළු සාටකයක් දාගෙන ඉන්නේ අඳුර මැදින් එළිය ගලනවා කියන එක පෙන්වන්නයි. අනිවාර්යෙන් කළු කතානායකතුමනි, මේ අඳුර මැදින් මේ විපක්ෂයේ මන්ත්‍රීවරු මේ බොරුවට එළියට එනවා සත්‍යයි කියන එක ඔබතුමාට බය නැතුව කියනවා. මම එකම දෙයක් කරන්න පුළුවන්. ගරු කතානායකතුමනි, ඒ නිසා මම ඔබතුමාට ඉල්ලීමක් කරනවා. ගරු කතානායකතුමනි, දැන් මම පොයින්ට මොකද කියන්නේ? ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමනි, පොයින්ට් එකක් නෙමෙයි, පොයින්ට් එකක් නෙමෙයි කියන්නද අනවශ්‍යයි. ගරු කතානායකතුමනි, ඒ නිසා අවශ්‍ය වෙන්නේ නැහැ. එනිසා ගරු කතානායකතුමනි, මේ මඩක වාහන අපේ වාහන පාවිච්චි කර කර හිටියේ අමාත්‍යංශ වාහනෙන් පාවිච්චි කරලා අනිත් පැත්තට පැන්නේ. ඒව කරනව මේ නිකම් මේ දැන් නැති මගුල් කියන අනේ ඉඳගන්න මොන රාගලින් එලවලා බදුල්ලෙන් සංවිධායකන් දීලා මන්ත්‍රීවරු. ගරු කතානායකතුමනි, ඒ නිසා මතක තියාගන්න මේ දේශපාලනේ ආයේ පාර්ලිමේන්තුවත් මාසෙකට කල් දාලා. ගරු කතානායකතුමනි, අද මේ පාර්ලිමේන්තුව දෙන්නේ වැරදි ආදර්ශයක්. ඒ ආදර්ශයට හේතුව නන්දන ගුණතිලකගේ ෆැක්ටරිය ඕපන් කරද්දී පියල් නිසාන්ත කියන අපේ මන්ත්‍රීතුමාට කොරෝනා හැදුනා. නන්දන ලොකු විතානට හැදෙද්දී නන්දන ලොකු විතානගේ අරිනකොට ගරු කතානායකතුමනි, කවුද හිටියේ පියල් නිසාන්ත? කවුද හිටියේ ජනාධිපතිතුමා? ඊට පස්සේ නාමල් රාජපක්ෂ, අවසන් කරන්න විමල් වීරවංශ. ගරු කතානායකතුමනි, ලංකාවේ අහිංසක මිනිහට කොරෝනා හැදුනොත් ඒ මිනිහගේ පවුලම අරන් ගිහිල්ලා දානවා. ඒ මිනිහගේ පවුල ගෙදර ඉන්න බල්ලක් කූසට ගන්න කවුරුත් නැහැ. හැබැයි අද ජනාධිපතිතුමා නිරෝධායන වෙලාද? අපි දන්නේ නැහැ. නාමල් රාජපක්ෂ නිරෝධායන වෙලාද? අපි දන්නේ නැහැ. විමල් වීරවංශ නිරෝධායනට ගියාද? අපි දන්නේ නැහැ. ඔබතුමා පාර්ලිමේන්තුව අහෝසි කළාද? එහෙම කරේ නැහැ. එතකොට අහිංසක ගමක මිනිහෙක් ඒ අල්ලපු ගෙදර කොරෝනා හැදුනම මුළු ගමම ගිහලා නිරෝධායනට දානවා. එළියට එනකොට සල්ලි සම්බුද අඩුව ගානේ පඩියවත් නැහැ. ඒසගරු කතා නැහැ දුනි. මම එකක් කියනවා. ඔයාගේ බොළඳ මිනිස්සු සුදුසු නැති මිනිස්සු පාර්ලිමේන්තුව ආපුවම ඔයාගේ කලබල වෙනවා කුණු අරප කියන්න පටන් ගන්නවා හැබැයි මතක තියාගන්න කරු කතා නැහැතුමනි මතක තියාගන්න අපිටත් ගොඩක් කියන්න මිනිස්සුන්ගේ ඕන තරම් රහස් තියෙනවා ඒ රහස් එළියට ගන්න විතරක් අවස්ථාව දෙන්න එපා හැබැයි එළියට කරනවා හිට්ලර් වයි චාලි ජැප්ලින් වගේ චරිත දෙකක් වෙන්න එපා එක චරිතයක් වෙන්න කියන ඉල්ලීමෙන් කරමින් මම යනවා බොහොම ස්තුතියි
ඔව් ස්තුතියි